ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ ඇමතුමා.
බොහොමත්ම ස්තුතියි මූල ආසනයේ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව 2015 අගෝස්තු මාසේ ආරම්භ කරලා ඊට පස්සේ මේ 2020 වසර හතරහමාරකට පසුව හෙට දිනේ අවසන් කරන්න තියෙද්දි මම හිතන්නේ ඉතිහාසයේ කිසිම දවසක අහපු නැති මංකොල්ලයක් ගැන අද පාර්ලිමේන්තුවට, එහෙම නැත්නම් මේ වසර හතරහමාරම පාර්ලිමේන්තුවේ විවාද කරන තත්ත්වෙට මේ මුළු පාර්ලිමේන්තුව සහ මුළු රට අද වෙද්දි පත් වෙලා තියෙනවා. දැන් මේ වැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව පත් කරලා කෝප් කමිටුවට මේ වැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තා සභාපතිවරු දෙන්නෙක් යටතේ මුල්ම වාර්තාව මේ පාර්ලිමේන්තුවට කලින් පාර්ලිමේන්තු වාරයේදී ඩියු ගුණසේකර හිටපු ඇමතිතුමා හරහා, ඒ කෝප් කමිටු සභාපතිවරයා හරහා එක වාර්තාවකුත්, ඊට පස්සේ සුනිල් අඳුන්නෙත්ති සභාපතිවරයා යටතේ තව වාර්තාවකු. දැන් මේ වාර්තා දෙකේම කියවුනේ එවකට රජයේ හිටපු අගමැතිවරයා, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ඒ ආණ්ඩුවේ ඇත්තෝ කරපු මහා හොරකමක් ගැන. හැබැයි අද වෙද්දී ඒ හොරකම එහෙම තියෙනවා තමයි. හැබැයි කලින් හොරකමකුත් 2005 ඉඳන් 15 වෙනකම් කාලය තුල වෙලා තියෙනවා කියලා තව වාර්තාවක් ගේනවා. දැන් ඒ වාර්තාව ගේන්නේ කොහෙන්ද? ඕහාරික වාර්තාව ගේන්නේ ඉන්දියාවේ. අපිට කමක් නැහැ මොන තැන්වලින් වාර්තා හදාගෙන මොන වාර්තාවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවත් ජනතාවට යවන්න හැදුවත්. හැබැයි මතක තියාගන්න, 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කළේ පැවති රජයට වඩා වැඩි ඡන්ද ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකින් මේ ජනාධිපතිවරයාට පක්ෂව රටේ ජනතාව ඡන්දෙ දුන්නේ විශේෂයෙන්ම මේ මහ බැංකු බැඳුම් කර මංකොල්ල හින්දා කියන එක. මේ 2015ට කලින් කවමදාවත් මේ පාර්ලිමේන්තු විවාදයක අපි අහලා නැහැ බැඳුම් කර මංකොල්ලයක් ගැන. හැබැයි අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න විද්වතුන්, අද විපක්ෂයේ නියෝජනය කරන අය, විපක්ෂයට උදව් කරන අය අද පැහැදිලිවම කියන්නේ මොකක්ද? අද පැහැදිලිවම කියන්නේ 2015ට කලිනුත් බැංකු මංකොල්ල වුණා කියලා. කවුද වහන්නේ? ඉන්දියාවෙන් හදලා දුන්නට, එහෙම නැත්නම් විශාල මුදලක් ගෙවලා තමුන්ට ඕන වාර්තාවක් හදාගත්තට. දැන් මං අහගෙන හර්ෂ සිල්වා ඇමතිතුමා හිටපු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, එතුමා කියනවා මේ අර්ජුන් ඇලෝසියස් මේ 2015ට කලිනු තොරකම් කෙරුවලු, මේ මහ බැංකුවේ මේ මංකොල්ල වලට සම්බන්ධ වුණාලු, මේ ආණ්ඩුවේ රහස් පොලිස් පරීක්ෂකවරු කොච්චර හිටියත් මේ ආණ්ඩුවේ දැන් අර කේස් හැලෙනකන් රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඔළුවේ කෙස් ටික යනකම්ම රහස් පරීක්ෂණ කටයුතු කළේ, හඬපට තියනවා කිව්වා ලක්ෂ ගාණක්. පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලම එතුමා හොරු අල්ලන මන්ත්‍රීවරයා කිව්වා. එතුමාට තමයි ඔක්කොම හඬපට එනවා කිව්වේ. ඊයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කිව්වා ඔය ඕනේ නැති දේවල් එළියට දාන්න එපා කියලා. අපි නම් කියන ඔක්කොම එළියට දාන්න. එතකොට කියන්න පුළුවන් රංජන් රාමනායක මහත්තයලටත් ඔය පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙනී හිටිද්දි අර්ජුන ඇලෝසියස්ගේ මුදල් ගනුදෙනු කරගත්තු සියලු දෙනා ගැන, ඒගොල්ලන්ට ඒ මැතිවරණයට පෙනී හිටින්න දීපු දීමනාවල් ගැන, නැත්තම් 60-70 වතාවක් 100ක් 150ක් වතාවල් අර්ජුන ඇලෝසියස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කරනවද බැඳුම් කර මිලදී ගන්න? අර්ජුන ඇලෝසියස් බැඳුම් කර මිලදී ගන්න කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. තමුන්ගේ ගනුදෙනුව ලැබුණද එහෙම නැත්නම් මගේ ගනුදෙනුව කවද්ද ලැබෙන්නේ? ඕවා තමයි එදා කතා කරලා තිබුණේ. හැමෝම බෙදාගත්තා. මැතිවරණය කරන්න සියලු දෙනා මුදල් බෙදාගත්තා. ඒ ගෙව්වේ කවුරුත් නෙමෙයි, අර්ජුන ඇලෝසියස් ගෙවල් දුන්නා. තමුන්ගේ ව්‍යාපාර අනුමත කරගන්න හිටපු මුදල් ඇමතිවරයාට කොළඹ ප්‍රසිද්ධ සුපිරි නිවාස ලබා දුන්නා. එක එක ඇමතිවරුන්ට වාහන දුන්නා. හවුලේ ආණ්ඩු කාපු ඔක්කොම ටික, හවුලේ ආණ්ඩු කරපු ඔක්කොම ටික මේවා බෙදාගත්තා. මේවා බෙදාගෙන දැන් කියන ඕහාරික වාර්තාවේ ඒ 2005 තියෙනවලු. ඒක පෙන්නලා තියෙනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි බිලියන 11ක් ඒ වෙලාවේ පාඩු වෙලා කියලා. බිලියන 11ක් පාඩු වෙලා කියනවා නම් එතන කොහෙවත් තියලා නැහැ මංකොල්ල කාලා කියලා. හැබැයි අපි දන්නවා පැහැදිලිවම 2015 පෙබරවාරි 27-28 වෙද්දී මේගොල්ලෝ මහ බැංකුවට ගිහිල්ලා උදේ පාන්දර මහ බැංකුවේ සාකච්ඡා කරලා මේ වෙන්දේසි ක්‍රමය වෙනස් කරන්න කියලා රජයට මුදල් ඕන, අපිට අවුරුදු ගානකට අපේ මුදල් නැතුව ගියා, විශාල බැඳුම් කර ප්‍රමාණයක් නිකුත් කරගත්තා. ඒ පාඩුව අද අහිංසක ජනතාව තේ දළු නෙලන, තේ වත්තේ වැඩ කරන, කුඹුරේ වැඩ කරන දුක් විඳින අහිංසක දුකී දුප්පත් ජනතාව පිටි කිලෝ එකක් ගන්නෙත් මේලා. මේ කරපු අපරාධයට බදු වශයෙන් ගෙවන්නේ. අද ගෙයක් දොරක් හදාගන්න මිනිහෙකුට ණයක් ගන්න වෙලා තියෙන්නේ, පොලි අනුපාතය වැඩි වෙලා තියෙන්නේ. මේ සියලු දේවල් වෙලා තියෙන්නේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි මේ මංකොල්ලෙ හින්දා. ඒකයි මම කිව්වේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා. එතුමන්ලව පත් කරලා තිබුණා හොරුවල්ලන කමිටුවල සභාපතිවරුන්ට. අපි අහනවා ඇයි මේවා කතා කරේ නැත්තේ කියලා. එදා අර්ලියගහ මන්දිරේට ඉස්සරහ දොරෙන් හරි පස්ස දොරෙන් හරි රිංගලා එක එක්කෙනාව බොරුවට අත්අඩංගුවට ගන්න, එක එක්කෙනාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරන්න, බන්ධනාගාරේ දාන්න, හිරගෙවල් වල දාන්න, මේ බැඳුම් කරගෙන තිබුණද කොයන්න කියලා. ගෙවල් ගාන ගිහිලා ඩෝසර් දාගෙන, බැකෝ දාගෙන වලවල් කැපුවා, කෙහෙල් ගස් කෙහෙල් වතු පාළු කෙරුවා, මඩ ගැහුවා, විනාශ කෙරුවා, මේ ඔක්කොම කළා. එක්කෙනෙක්වත් කිව්වද බැඳුම් කරේ කරලා තියෙනවා අහවල් අය කියලා? එදා හරියට හිටිය ආණ්ඩුවට උත්පත්තිය දීපු අය අද ඔක්කොම මීයෝ වගේ, අද ඔක්කොම ගල් පිළිම වගේ, අද ඔක්කොම සද්ද නැහැ. කතා කරන්න කියන්න ඕන මේ මුදල් බෙදාගත්තු අයට. සමහරු වැසිකිළියට බෙදපු ගැන දෙනුවයි, වැසිකිළියට ගිහින් දීපු ඒවයි, එකතු වෙලා කරපු කුමන්ත්‍රණයි ඔක්කොම කතා කළා. අද ඉන්නවා බීරන් තට්ට වෙලා මේවා කතා කරලා මේ රටේ ජනතාව දුක් විඳලා බදු ගෙවලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 25 දෙනෙක් නඩත්තු කරලා ඒ 25 ඇතුළට එනවුන් හොරකම් කරනවා නම් මංකොල්ල කනවා නම් ලබන ආත්මේ බල්ලෝ කපුට වෙලා තමයි ඉපදෙන්න ඕනේ. බල්ලෝ කපුට වෙලා ඉපදෙන්න ඕනේ. ඒ නිසා හැමෝම බෙදාගෙන තියෙනවා. මම පැහැදිලිවම කියනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, මේ ආණ්ඩුවට අද වෙනකන් චෝදනා නැහැ. අලුත් ආණ්ඩුවට මාස 3ක්, ජනාධිපතිවරයාට මාස 3ක්, අද වෙනකන් මේ ආණ්ඩුවට චෝදනා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතාවයට, ජනතාවගේ බලාපොරොත්තු වලට පයින් ගහන ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වார்த்தාවන් කුමන ආකාරයකට හදාගෙන ආවත්, කුමන ආකාරයට ගෙනාවත්, එදා කියපු නැති වார்த்தා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට ජනතාව හොඳට දන්නවා මහ බැංකුව කැඩුවේ කවුද කියලා. ජනතාව හොඳට දන්නවා මේවා බෙදාගත්තේ කවුද කියලා. අද කතා කරලා කියනවා 2015 එහා බලමු කියලා. 2015 එහා මේ රටේ දැවැන්ත සංවර්ධනයක් තිබුණා. ඒමනම් 2015ට එහා බිලියන 10ක් ණය පාඩු වුණා නම් බිලියන කොපමණ ප්‍රමාණයක් ලාභ වෙලා ඇද්ද කියලා අයියා ඔය සමාගමට හොයන්න බැරුව ගිය අපි අහනවා. ඒ වගේම අපි අහනවා ඩියු ගුණසේකර සභාපතිවරයා එදා කියපුවාම මේ බැඳුම් කර සිද්ධියේ විශාල මංකොල්ලයක් වෙලා තියෙනවා කියලා. අර්ජුන ඇලෝසියස්ගෙන් ප්‍රශ්න කරපුවාම අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කරපුවාම අර්ජුන මහේන්ද්‍රන් කියනවා නම් අගමැතිවරයා තමුන්ගේ ඇමතිවරයා එතුමා තමයි මේක මේ විදියට කටයුතු කරන්න කිව්වේ කියලා. ඇයි ඒ මොහොතේ අගමැතිවරයා වත්තරංගුවට ගත්තේ නැත්තේ කියලා. ඇයි නීතිපතිවරයාට ඒට අදාළ උපදෙස් දීලා ඒ වැඩ කටයුතු කරේ නැත්තේ කියලා. ඒ ඔක්කොම කරන්න කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. පාර්ලිමේන්තුව විසිරෙව්වා. එදා අද චණ්ඩි වගේ කතා කරන කිසිම කෙනෙක් මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් කටහෙල්ලුවේ නැහැ. මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් අපි 2015 පාර්ලිමේන්තුවට එන්නත් වේදිකාවල් වල පාර්ලිමේන්තුවට ඇවිල්ලා අදටත් මේ පාර්ලිමේන්තුව තුල එළිය වේදිකාවෙත් අපි බැඳුම් කරේ ගැන කතා කරනවා. අපි ජනාධිපතිවරයාට කියනවා. අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේගොල්ලෝ අත්අඩංගුවට දැන් ගන්න පුළුවන් උපරිම වෙලාව ඇවිල්ලා තියෙන්නේ. කරුණා කරලා අපි හැමතැනම කියනවා මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා ඇතුළු ඒ අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන් ඒ කටයුතු කඩිනමින් කරලා මේ කටයුතු අත්අඩංගුවට ගැනීම කරලා මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. එහෙම නැත්නම් මේ බෝලේ හැමදාම විපක්ෂේ පාස් කරන්න ගන්නවා. මේ බෝලේ හැමදාම එහෙට මෙහෙට දාන්න ගන්නවා. රටේ ජනතාව බලාගෙන ඉන්නවා තමුන්ගේ ජීවන වියදම අඩු වෙන්නේ කවද්ද? තමුන්ගේ බැංකු පොලිය මුදලක් ගැනීමේදී බැංකු පොලිය කවද්ද අඩු වෙන්නේ? ඒක අඩු කරන්න මේ වෙද්දි නාස්තිය, දූෂණය, වංචාව ගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අඩු කරලා පෙන්නලා තියෙනවා. එහෙමනම් මේවා කරන එක මහ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ අභියෝගය අපි බාර ගන්න. මේ අභියෝගය අපි බාර අරගෙන මේ ආණ්ඩුව තුල අපි පැහැදිලිවම කියනවා මේගොල්ලෝ අත්අඩංගුවට අරගෙන අපේ පරිගැණීම් නැහැ. අපි කවදාවත් කිසිම කෙනෙක් අනිවාර්තේ පරිගැණීම් වලට ලක් කරන්නේ නැහැ. හැබැයි ඇස් පනා පිටම දීව් ගුණසේකර මැතිතුමාගේ ඊට පස්සේ ආපු මේ බැඳුම් කර කොමිසම එහෙම නැත්තම් කෝප් කමිටුවේ මේ පහුගිය ආණ්ඩුවට චෝදනා හොඳටම ඇති. ඒ චෝදනා වලට නිකන් නෙමේ පාද සටහන් දැම්මේ. ඒ චෝදනා වලට පාද සටහන් දැම්මේ මේවා තව වළක්වන්න. ඒ මදිවට කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ පවත්වන එක ගැන අපි ලැජ්ජ වෙන්න ඕන. ඒ කෝප් කමිටු වාර්තාව අදාළ තැන්වලට ගිහිල්ලා නීතිමය කටයුතු කරන්නේ නැත්තම් ඒ කෝප් කමිටුවට ගෙනල්ලා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයට ඒ කෝප් කමිටුවට බලයක්, හයියක්, ශක්තියක් නැත්තම් හොරු ටික අනාවරණය කරනවා වගේම නීතිපතිවරයා හරහා මේ හොරුන්වට නිසි දඬුවම් දෙන්න මේකට උත්තර බඳින නිලධාරි රටේ වැරදි එහෙම නැත්තම් වැරදි කටයුතු වලට පෙළඹෙන නිලධාරීන්ට මේක දේශපාලඥයින් හරහම තමයි පාඩමක් උගන්වන්න ඕනේ. ඉස්සල්ලා දේශපාලඥයාට තමයි පාඩම උගන්වන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලීමක් කරනවා මේ වார்த்தාවල් එළියට ගෙනල්ලා ඒ වැඩ කටයුත්ත කඩිනමින් කරලා රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කිරීම සඳහා දායක වෙච්ච සියලු දෙනාට මේ රටේ බලාපොරොත්තු දල්වාගෙන ඉන්න සියලු දෙනාට සාධාරණයක් කරන්න කටයුතු කරන්න ඕන කියන එක. ඒ වගේම ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි මේ පාඩුව විතරක් නෙමෙයි මේ මුළු ආණ්ඩුව තිබිච්ච ආණ්ඩුව පැවති ආණ්ඩුව මේ රටේ සෑම දේපලක්ම සෑම ආයතනයක්ම සෑම අමාත්‍යංශයක්ම විනාශයෙන් විනාශයට පත් කරපු ආණ්ඩුව අද ඇවිල්ලා ගොඩාක් අය කියනවා මේකට එක එක අර්ථකථන දෙන්න හදනවා මේකේ කාලවකවානු ගැන කියන්න හදනවා මොන දේ මොන විදියට කියන්න හැදුවත් රටේ ජනතාව අර මං කලින් කිව්වා වගේ දන්නවා මේකෙන් කොපමණ පාඩුවක් වෙලා තියෙනවද කියලා. මේ ඕහාරික විගණන නිර්දේශයේ පවා ගෙනාවේ අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට මිසක් වෙන දෙයකට නෙමෙයි. අගමැතිවරයා එදා කැබිනට් එකට ගෙනල්ලා මේකට කමිටුවක් පත් කරලා මිලියන 300කට වඩා වැඩි ගාණක් මේ ඉන්දියානු සමාගමට ගෙව්වා. මිලියන 300ක් ගත්ත සමාගමක් මිලියන 300 ගෙවපු අයට උදව් කරනවා මිසක් වෙන අයට උදව් කරයිද? මිලියන 300ක් අරගන්න ඉන්දියානු සමාගම මේ ඕනම පොඩි දරුවෙකුට තේරෙනවා මිලියන 300ක් දුන්නාම ඒ සමාගම කටයුතු කරන්නේ මිලියන 300 දුන්නු අයට. 30 දෙනයි මේකේ වැඩ කළේ. 30 දෙනයි මේ සියලුම විගණනයන් වලට සම්බන්ධ වුණේ. අපේ රටේ නම් දරාපු ප්‍රසිද්ධ විගණකාධිපතිවරයෙක් ඉන්නවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා. විගණන කොමිසම තියෙනවා. මේ සියලු දේවල් වලින් විගණනය කරන්න තියෙද්දි ඉන්දියාවේ සමාගමට අපි කියන්නේ සමාගම හරිද වැරදිද දූෂණේ තියෙනවද නැද්ද කියන එක. ඒක රටේ ලෝකේ ජනතාව දන්නවා. දූෂණේ තියෙන තැනටම තමයි දූෂණේ තියෙන ඒවා එකතු වෙන්නේ. ඒ නිසා කරු මූලාසනේ മന്ത്രിතුමීනි අපි පැහැදිලිවම කියනවා 30 දෙනෙක් වැඩ කරන මේ සමාගමට මාස 6කින් කටයුතු ඉවර කරන්න මිලියන 300ක් එක්කෙනෙකුට මිලියන 10ක් එක්කෙනෙකුට කෝටියක් මුදල් ගෙවලා තමයි මේ වාර්තාව හදෝගත්තේ. රටේ ජනතාවගේ මුදල් මේවා. රටේ වැඩ කරන්න තියෙන මුදල් මේවා. එහෙම මුදල් ගෙවලා හදාගත්තු වාර්තාවක් ඒ හදන්න දුන්න අයට පක්ෂග්‍රාහීව මිසක් වෙන අයට අවශ්‍ය විදියට හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් සාධාරණව හැදෙන්නේ නැහැ. විනිවිදභාවයකින් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ වාර්තාව ගෙනාවේ තව ටිකක් දුරට මේක පස්සට දාන්න. ඒ නිසා දැන් පුළුවන් පාර්ලිමේන්තුවට තීන්දුවක් ගන්න. මං හිතන්නේ හෙටින් මේ පාර්ලිමේන්තුව අවසන් වුණත් එයින් පස්සේ හෝ කඩිනමින් මේවා වෙනුවෙන් වැඩ කටයුතු වෙන්න ඕන. ජනාධිපතිතුමාට තියෙන බලය ජනාධිපතිතුමාට ජනතාව ලබා දුන්නු ඒ බලය පාවිච්චි කරලා එතුමයි කටයුතු කරනවා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ඒ වගේම කරු මූලාසනේ മന്ത്രിතුමියනි මේ හරහා පහුගිය දවස්වල සිද්ධ වෙච්ච පාඩු ගැන කතා කරලා
කාලය අවසන්යි කරු එමුතුමයි.
මම විනාඩියෙන් අවසන් කරන්නම් කරු මූලාසනේ മന്ത്രിතුමියනි. කටයුතු කරද්දි අපි දැක්ක තව දෙයක් තමයි රජයට සම්බන්ධ ඒ ආයතනවල ඒ බැඳුම් කර 2005 සිට 15 දක්වා විශාල පාඩුවක් වෙලා තියෙනවා කියලා මේ වාර්තාවේ පෙන්වන්න හදලා තියෙනවා. ඒ වාර්තාවේ පිටු අංක 73 පෙන්වන්න හදනවා විශාල පාඩුවක් ඒ වෙලාවේ රජයට වෙලා තියෙනවා කියලා. හැබැයි ආයෝජනය කරලා තියෙන්නේ 90%කට වැඩි ප්‍රමාණයක්. ඒ වෙලාවේ රජයේ ආයතන EPF එක සේවක අර්ථසාධක අරමුදල එහෙම නැත්නම් රජයේ බැංකු මේවා තමයි ආයෝජනය කරලා තිබුණේ. එහෙනම් ඒ වෙලාවේ මේ බැඳුම් කර නිකුත්ුවේදී රජයට පාඩුවක් මහ බැංකුවට පාඩුවක් වුණා නම් ඒක වෙලා තියෙන්නේ රජයේම ආයතනයකට ලාභයක්. ඒක තමයි මේ වාර්තාවෙන් පාඩුවක් විදියට පෙන්වන්න හදන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වෙලාවේ සිද්ධ වුණේ රජයේ මුදල් ඇලෝසියස්ට දීලා රජයේ කරපු ඇත්තෝ බෙදාගත්තු එක මිසක් එදා වෙච්ච පාඩුවෙන් සිද්ධ වුණේ රාජ්‍ය දේපලට ලාභයක් ආදායමක් රාජ්‍ය බැංකුවලට ආදායමක් කියන එක ඕනම පොඩි දරුවෙක් දන්නවා කියන එක මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම මෙවැනි වැඩකට නැති වාර්තා අරගෙන මේ පාර්ලිමේන්තුවේ තියෙන කාලේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලේ විනාශ කරනවා වගේම අවසාන වශයෙන් කියනවා ගරු මන්ත්‍රීතුමියනි තවත් හොරු හැංගෙන්න ගෙනාපු වාර්තාවක් මිසක් රටට වැඩදායි වාර්තාවක් නොවේ කියන එක බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට යෝගේශ්වරන් මන්ත්‍රීතුමා.
தலைமை சங்கம் உறுப்பினர் அவர்களே இன்று மத்திய வங்கியில் இடம்பெற்ற பிணை முறியில் சம்பந்தமான ஒரு ஆராய்வு நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உண்மையிலேயே இது எதை காட்டுகின்றது என்றால் மத்திய வங்கியானது சுயாதீனமாக இயங்காமல் அரசியல் சார்போடு இயங்கியது என்பதனால் ஏற்பட்ட ஒரு பாரிய விளைவு இன்று பிணை முறிவாக உருவெடுத்திருக்கின்றது. நாங்கள் இங்கு ஒன்றை அவதானிக்கிறோம். இந்த நாட்டை ஆளுகின்ற ஒவ்வொரு அரசாங்கமும் மத்திய வங்கியை வைத்துக் கொண்டு பல ஊழல்களுக்கும் உட்படுகிறார்கள் என்பது காட்டப்பட்டிருக்கிறது. குறிப்பாக 2015 ஆண்டுக்கு முன் மைந்த ராஜபக்சே அரசாங்கம் இருந்தது. அந்த அரசாங்கத்திலும் புனை முறி மோசடி. 2015 பின் ரணில் விக்ரமசிங்கே அரசாங்கம் இருந்தது, அதிலும் புனை முறி மோசடி. இப்போது விவாதிக்கப்படுவது என்னவென்றால், இந்த வங்கி சார்பாக புனைமுறை மோசடி செய்வதில் யார் பெரிய கள்ளன் என்பதுதான். அந்த பெரிய கள்ளர்கள் யார் என்று திரை போட்டு காட்டுகின்ற ஒரு நிகழ்வு நடைபெறுகிறது. ஆனால் பொதுமக்களின் பணங்களை சுரண்டியவர்களை தப்பிக்க விடக்கூடாது என்பதில் நாங்களும் உறுதியாக இருக்கிறோம். இன்று ஆட்சியில் இருக்கின்ற ஒவ்வொரு அரசாங்கத்தை நாங்கள் பார்க்கும் போது, அவர்கள் ஆளும் காலத்தில் பல ஊழல்களில் அவர்கள் ஈடுபடுத்திக் கொள்கிறார்கள். ஆனால் அந்த ஊழல்கள் ஆட்சி காலத்தில் அவர்களது காலத்தில் மறைக்கப்படுகிறது. பின்னர் இன்னொரு ஆட்சி வரும்போது அவர் எதிர்த்தரப்பாக இருந்து ஊழல்களை சுட்டிக்காட்டுகின்றார்கள், தங்கள் ஊழல்களை மறைத்து வைத்திருக்கிறார்கள். 2015 முன் நடைபெற்ற இந்த பிணை முறையில் நடைபெற்ற ஊழல்கள் சார்பாக பெரிதாக பேசப்படாத காரணத்தினால்தான் தற்போது நடைபெற்ற ஜனாதிபதி தேர்தலில் ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்துக்கு எதிராக பிணைமுறி மோசடி சார்பாக சிங்கள பௌத்த மக்களிடையே கூறப்பட்ட கருத்து ஒரு தீவிரவாதமான ஒரு கருத்தாக எடுத்துக்கொள்ளப்பட்டிருக்கிறது. ஆனால் இப்போது தெரியும், மஹிந்த ராஜபக்ஷ ஆட்சி காலத்திலும் இவ்வாறான மோசடிகள் இடம்பெற்றிருக்கின்றது. ஆகவே இது சரியான விசாரணை நடைபெற வேண்டும். ஜனாதிபதி ஆணைக்குழு ஒன்றை நியமித்து இந்த நல்ல கைங்கரியத்தை மேற்கொண்டது பாராட்டத்தக்கது. ஆனால் இதுவரை காலமும் இலங்கை நாட்டிலே பல ஆணைக்குழுக்கள் நியமிக்கப்படுகின்றன. ஆனால் ஆணைக்குழுக்கள் அறிக்கை சமர்ப்பித்ததும் அதில் கிடங்குகளில் போடுகின்ற தன்மையைத்தான் நாங்கள் கண்டிருக்கிறோம். ஆனால் இது இந்த பாராளுமன்றத்துக்கு வந்திருப்பது வரவேற்கத்தக்கது. உண்மையிலே சுயாதீனமாக இந்த மத்திய வங்கியை இயங்க விட வேண்டும், அரசியல் சார்பில்லாமல் அது இயங்க வேண்டும். அப்போதுதான் அந்த வங்கியின் மூலம் மக்களின் பயன்கள் சிறந்ததாக சென்றடைய கூடியதாக இருக்கும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த விடயத்தை இந்த சபை ஆராய்கின்றது. எத்தனையோ விடயங்கள் மக்கள் சார்பாக ஆராய வேண்டிய நிலையில் இதிலே முக்கியம் செலுத்துகின்றது, வரவேற்கின்றோம். ஆனாலும் கடந்த யுத்த காலத்தில் யுத்தம் நடைபெற்றுக் கொண்டிருந்த போது இறுதிக்கட்டத்திலே வட பகுதியிலே இருந்து பெருந்தொகையான பல பில்லியன் கணக்கான நிதிகள், பல பில்லியன் கணக்கான தங்க நகைகள் தமிழீழ வைப்பகத்தில் இருந்து இராணுவத்தினரால் எடுத்துக்கொண்டு கொண்டுவரப்பட்டது தென்பகுதிக்கு. அதற்கு பெரு வாகனங்கள் அவற்றை கொண்டு வருவதற்கு பயன்படுத்தப்பட்டது. அது கொண்டு வந்தது என்றும் சிலர் ஏற்றுக்கொண்டிருக்கிறார்கள். ஆனால் அந்த பல மில்லியன் கணக்கான பில்லியன் கணக்கான நிதி எங்கே, பல பில்லியன் கணக்கான அந்த தங்க நகைகள் எங்கே, பாதிக்கப்பட்டு இன்னும் மீள குடியேற முடியாமல் எல்லாம் தவித்துக் கொண்டிருக்கின்ற எங்கள் உறவுகளின் கையில் அவர்களுக்கு உரிய நகைகளோ அவர்களுக்கு உரிய பணங்களோ செல்லவில்லை. இதை ஆராய்வதற்கு ஜனாதிபதி ஆணைக்குழு போடுவாரா? ஏனென்றால் அந்த காலத்தில் அவர் பாதுகாப்பு செயலாளராக இருந்தவர், தற்போது ஜனாதிபதி. ஆகவே அவர் அந்த நடவடிக்கைக்கு முன்வர வேண்டும். ஏனென்றால் அவர் லஞ்சம் ஊழல்களை ஒழிப்பதில் கூடிய கவனம் செலுத்தி வருவது பாராட்டத்தக்கது. இதற்கும் அவர் கவனம் செலுத்த வேண்டும். இந்த லஞ்சம் ஊழல் இருக்குமா இருந்தால் ஒரு நாட்டை கட்டியெழுப்ப முடியாது. பல துறைகளில் அது இடம்பெறுகிறது. அரசியல்வாதிகளும் அதில் பங்காளர்களாகின்றார்கள், அரச அதிகாரிகளும் பங்காளராகின்றார்கள். ஆகவே இது சார்பாக தடை செய்யும் வகையில் லஞ்ச ஊழல் ஆணைக்குழுக்களை பலப்படுத்துதலும் அவசியமான ஒன்றாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, இன்று இந்த குடைமுறையிலே பங்காளராக இருக்கின்ற அலோசியஸ் அவர்கள், அர்ஜுன் அலோசியஸ் அவர்கள் மட்டக்களப்பு மாவட்டத்திலே கல்குடா தொகுதியிலே கும்புறுமுறை என்ற பகுதியிலே பாரிய ஒரு எதனோல் தொழிற்சாலையை கொண்டு வந்திருக்கிறார். இந்த எதனோல் தொழிற்சாலை இவர் பிரச்சனைப்படுகின்ற காலத்தில் தான் வந்திருக்கிறது. கிட்டத்தட்ட 430 பில்லியன் நிதி செலவழித்ததாக நாங்கள் அறிகின்றோம். இந்திய கம்பெனியும் இணைந்ததாக அறிகின்றோம். ஆனால் இந்த ஊழல் சார்பாக ஆராயுங்கள், அங்கு அந்த எதனோல் தொழிற்சாலை அந்த மக்களுக்கு தேவையற்றது, அதனால் அந்த மக்கள் பாதிக்கப்படக்கூடிய கூடிய சூழல் இருக்கின்றது. அந்த மக்கள் எதிர்க்கிறார்கள், அங்கு வாழுகின்ற தமிழ் சமூகமும் இஸ்லாமிய சமூகமும் அதை எதிர்க்கின்றது, அதை நிறுத்துங்கள் என்று பல தடவை இந்த சபையிலும் கூறுகிறோம். அதே போன்று ஜனாதிபதிக்கும் நாங்கள் மகஜர் சமர்ப்பித்தோம், ஆனால் அது சம்பந்தமாக கவனம் செலுத்தியதாக காணவில்லை. இடையில் தடப்பட்டு இப்போது ரகசியமாக வேலை நடக்கிறது. அப்ப ஊழல் எல்லா இடமும் இருக்கிறது, லஞ்ச ஊழல் எல்லா இடமும் இருக்கிறது. அதை ஆராய்ந்து உடனே நடவடிக்கை எடுப்பதற்கு காலம் தாமதித்து வருகிறார்கள். அவ்வாறு இருந்தால் இன்னும் ஒரு சொற்ப காலத்துக்கு பின் இப்படியே ஒன்று கொண்டு வரப்பட்டு இந்த பாராளுமன்றத்திலே ஆராயப்படும் என்று நான் நினைக்கின்றேன். ஆகையால் உடனுக்குடன் இந்த ஊழல்கள் இடம்பெறும் போது அதை தடுத்து நிறுத்துவதற்கும், ஊழலாளிகளை கைது செய்து சட்டத்தின் முன் நிறுத்துவதற்கும் அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். அரசாங்கமே ஊழலாக மாறினால் எந்த ஊழலையும் பிடிக்க முடியாது. இதிலே கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். அத்தோடு பாலச்சினை தேசிய கடலாசி கம்பெனியில் கடந்த காலங்களில் வேலை செய்தவர்கள் நீண்ட காலமாக கொடுக்கப்படாமல் இருந்தது, இவையெல்லாம் இந்த மத்திய வங்கியிலே முடங்கி கிடந்தன. இன்று வரை பலர் அந்த இபிஎஃப் பெற முடியாத நிலையில் இருக்கிறார்கள். தற்போதைய அரசாங்கம் அந்த வாழைச்சினை தேசிய கடலாசி கம்பெனியை இயக்குவதற்கு வருகின்றது. ஆனாலும் நான் அறிந்தேன், அங்கே தோல் தொழிற்சாலை ஒன்றையும் கொண்டு வருவதற்கு முயற்சிக்கின்றார்கள் என்று. தோல் தொழிற்சாலையை அங்கிருக்கின்ற தமிழ் மக்கள் எதிர்க்கின்றார்கள், ஆகவே அது அங்கு போடுவதற்கு நாங்கள் அனுமதிக்க முடியாது. ஆகவே இவ்வாறான மக்களுக்கு எதிரான நடவடிக்கைகள், ஊழல்களை அரசாங்கம் புரிவதற்கு முன்வரக்கூடாது என்று பார்க்கலாம். காணிகள், எல்லா அரசு காணிகள் மட்டக்களப்பு மாவட்டத்திலே நாங்கள் பார்க்கின்றோம். செங்கலடி பிரதேச செயலாளர் பிரிவிலே கழுவங்கேணி என்ற கிராமத்திலே 350 ஏக்கர் ஒரு தனியார் காணி சங்கர்லா ஹோட்டலுக்கு கொடுக்கப்பட்டிருக்கிறது, விற்கப்பட்டிருக்கிறது. ஆனால் தனியாருக்கு 350 ஏக்கர் இருக்க முடியாது. காணி சீர்திருத்த ஆணைக்குழு சட்டத்தின் பிரகாரம் ஒரு 50 ஏக்கர் தான் இருக்கலாம். ஏன் அவரை காணி சீர்திருத்த கட்டளை சட்டத்தின் கீழ் அவரது காணியை சுயரிக்கவில்லை? 350 ஏக்கரை அவர் விற்க எவ்வாறு அனுமதித்தது? ஆகவே இது எல்லாம் பெரிய பெரிய முதலாளிகள் ரீதியாக அரசியல்வாதிகளின் ஆதரவோடு இடம்பெறுகிறது. ஆகவே காணி சீர்திருத்த ஆணைக்குழு அந்த ஊழல், அங்கு இடம்பெற்றிருக்கிற ஊழலை உடனடியாக கண்டறிந்து நடவடிக்கை எடுக்க வேண்டும். இவ்வாறு அது உருப்பெறும் போதுதான் பிணைமுறி மாறி பெருக்கெடுத்து பெரிய ஊழல்களை உண்டு பண்ணுகின்றது. இதிலே அரசாங்கம் கவனம் செலுத்துவதில் அவசியமாக இருக்கின்றது. இன்று நேற்றல்ல, கடந்த அரசாங்கத்திலும் ஊழல்தான், பல ஊழல் நடைபெற்றதனால்தான் சிங்கள பௌத்த மக்களிடம் இருந்து அவர்கள் நிராகரிக்கப்பட நிலையில் இருந்திருக்கிறார்கள். அதற்கு முந்தைய மஹிந்த ராஜபக்ச அரசாங்கத்திலும் ஊழல்தான், அது பல ஊழல் நடந்தது. ஆனாலும் அந்த அரசாங்கம் தமிழர்களையும் இஸ்லாமிய மக்களையும் இந்த சிறுபான்மை சமூகங்களை காட்டி ஒரு பௌத்த சிங்கள தீவிரவாதத்தை சிங்கள மக்களிடம் கொண்டு சென்று வாக்குகளை பெற்று வந்திருக்கிறது. ஆனால் உண்மையிலேயே மஹிந்த ராஜபக்ச அரசாங்கத்தில் நடைபெற்ற பல ஊழல்கள் ஆராயப்படவில்லை. திவினகம் நிதி, அந்த நிதியை நாங்கள் பார்த்தால் அந்த நிதி பல கோடிக்கணக்கான நிதி என்றும் அந்த நிதி சார்பாக அந்த காலத்திலே நடைபெற்ற ஊழலை ஆராயவில்லை. ஆகவே தொடர்ச்சியாக அந்த மஹிந்த ராஜபக்ச ஆட்சி காலம், ரணில் விக்ரமசிங்க ஆட்சி காலங்களில் ஊழல்கள் ஆராயப்பட வேண்டும், குற்றவாளிகள் தண்டிக்கப்பட வேண்டும், சட்டத்தில் நிறுத்தப்பட வேண்டும். அதிலே நாங்கள் கவனமாக இருக்கிறோம். ஆனால் இந்த நாட்டில் இருக்கின்ற தமிழ் சமூகத்தை ஒதுக்கி இந்த நாட்டை அபிவிருத்தி செய்ய நீங்கள் முடியாது. தமிழ் சமூகத்துக்கு எதிராக இருந்து நீங்கள் ஆட்சி செய்ய முடியாது. இந்த நாட்டின் பூர்வீக குடிகள் தமிழ் மக்கள். தமிழ் மக்களுக்கு இந்த நாட்டிலே பூரண உரிமை இருக்கிறது. கடந்த காலத்தில் நடைபெற்ற அநீதிகளுக்காக ஐக்கிய நாடுகள் சபை, மனித உரிமை பேரவை பல நடவடிக்கையை எடுத்து அதன் மூலம் இந்த முன்பிருந்த அரசாங்கம் அவற்றை ஏற்றுக்கொண்டிருந்த போதும் தற்போதைய அரசாங்கம் அந்த விடயத்திலே தாங்கள் அதற்கு எதிராக அந்த மனித உரிமை பேரவை முன்வைக்கின்ற அந்த விடயங்களை நிராகரிப்பதாக கூற ஐக்கிய நாடுகள் சபைக்கு செல்லும் செய்தி கேட்டு வேதனை அடைகிறேன். இவ்வாறு இருந்தால் சர்வதேசத்தின் பாதிப்பை இந்த அரசாங்கம் எதிர்கொள்ளும். தமிழ் மக்களுக்கு சர்வதேச சமூகம் இந்த விடயத்திலே உறுதியாக இருக்கின்றது. துணை செய்வதற்கு தமிழ் மக்கள் எதிர்பார்க்கின்ற ஒரு நியாயமான அரசியல் தீர்வை அந்த மக்களின் பூர்வீக நாட்டில் பெற்றுக் கொடுப்பதற்கு, அது தவறுமாக இருந்தால் அதற்கு இந்த அரசாங்கம் முட்டுக்கட்டையாக இருந்து பௌத்த தீவிரவாதத்தை இங்கு விதைத்து தமிழ் சமூகத்தை ஒதுக்குமாக இருந்தால் சர்வதேச மூலம் இந்த நாட்டிற்கு இந்த நாட்டின் தமிழ் மக்களுக்கு ஒரு பெரும் நீதி கிடைக்கும். அந்த நீதி நாங்கள் நீண்டகாலமாக கேட்டுக் கொண்டிருக்கின்றேன். ஒன்றுபட்ட நாட்டுக்குள், ஒருமித்த நாட்டுக்குள், பிரிக்கப்படாத நாட்டுக்குள் ஒரு தீர்வை தாருங்கள் என்று நாங்கள் கேட்கின்றோம். ஆனால் நாங்கள் கேட்காத ஒரு பெரிய தீர்வை சர்வதேசம் கொடுப்பதற்கு இந்த கோட்டபாய ராய் அரசாங்கம் வழிவகுத்து கொடுக்க இருக்கிறது. அப்போது அவருக்கு வாக்களித்த இந்த சிங்கள பௌத்த மக்கள் தங்கள் தலையிலே தாங்கள் கை வைக்கும் நிலைமை உருவாகும். இதை நான் இந்த சபையிலே கூறுகின்றேன். ஏனென்றால் இந்த நாட்டு மக்கள் நாங்கள் ஆகவே நாங்கள் ஊழல்களுக்கு செல்பவர் அல்ல, ஊழல்களை எதிர்ப்பவர்கள். ஆகவே இந்த மத்திய வங்கி சுதந்திரமாக இயங்குவதற்கு எதிர்காலத்தில் அவற்றில் இடம்பெற்ற ஊழல்கள் சார்பாக நீங்கள் ஆராய்ந்திருப்பது வரவேற்கத்தக்கது. இந்த புனைமுறை சார்பாக ஆராய்ந்திருப்பது வரவேற்கத்தக்கது. அதை சுயாதீனமாக இயங்க விடுவதற்கு ஏற்றவையில், அரசியல் சார்பற்ற நிலையில் மத்திய வங்கி இயங்குவதற்கு நீங்கள் ஏற்பாடு செய்ய வேண்டும் என்று இந்த அரசாங்கத்தை கேட்டு, தமிழ் மக்களை புறந்தள்ளாளீர்கள், தமிழ் மொழியையும் புறந்தள்ளாதீர்கள். இது இந்த நாட்டுக்கு அவையீட்டியை ஏற்படுத்தும் என்ற செய்தியை கூறி விடைபெறுகிறேன். நன்றி.
ஸ்தூதி. இலங்கட்டு அருந்திக்க பிரணாந்து அமைத்துமா.
கரு மூலாசனாருட மந்திரி துமியனி, மேம பார்லிமெண்ட்வே அவசான தவஸ் දෙක හැටියට සලකන අද සහ හෙට දිනදී විශේෂයෙන්ම අද මේ ඉදිරිපත් කර තිබෙන බැඳුම් කර වංචාවේ වෝහාරික විකරණ වාර්තාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් විපක්ෂ විසින් මතු කර තිබෙන කාරණා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන විට මුලින්ම කියන්නට උවමනා කරුණ තමයි කරු සභාපතිතුමියනි, මේ වෝහාරික වාර්තාව ගැන විවිධ අංශවලින් දැවැන්ත විදියට පහුගිය දවස් කීපයේදී විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ඒක ගෙනල්ලා ඒ තුළින් ඒකේ යම් යම් කරුණු කාරණා ඉදිරිපත් කරලා මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තුලින් සහ මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ සුසංයෝගයෙන් බිහිවෙච්ච යහපාලන ආණ්ඩුව තුලින් වෙච්ච මහා බැඳුම් කර වංචාව එක පැත්තකින් පැත්තක තියලා අර එදා යුද්ධයේ තියෙන කාලේ 2005 වගේ කාලයකදී ඒ සිදුවෙච්ච යම් යම් කරුණු කාරණා මතු කරගෙන විශාල විදියට පහර ගැසීමට නැත්තම් මඩ ගැසීමට නැත්තම් ජනතාව මුලා කිරීමට තමයි කටයුතු කරමින් පැවතියේ. ගරු සභාපතිතුමනි, ලොකු කතාවක් ගියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණාට පස්සේ මේ වෝහාරික වාර්තාව ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්තම් මේ වාර්තාව කරුණු පදනම් කරගෙන විවාද කරන්න පාර්ලිමේන්තුවට ඉඩ ප්‍රස්ථාව දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසිරුවයි. ඒ වගේම විශේෂයෙන්ම කෝප් කමිටුවට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලව වෙනස් කරයි. ඒ විදිහට විවිධාකාරූ කරුණු කාරණා ගෙනහැර පෑවා. හැබැයි අපි පැහැදිලිව කිව්වා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පැහැදිලිව කිව්වා, එතුමා ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මේ කවුරු හරි කොතැනක හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා මේ පාර්ලිමේන්තුව තුළ විවාද කරන්න, එහෙම නැත්නම් මේ මුදල් බලය තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලය තියෙන සැබෑ නියෝජනය තියෙන පාර්ලිමේන්තුව තුළ ඒවා කතා කරන්න ඒ ඉඩ ප්‍රස්ථා කවදාවත් අවහිර කරන්නේ නැයි කියන කාරණාව එතුමා මුලින් ඉඳලම කිව්වා. එතුමා අපිත් එක්කලා අපේ කණ්ඩායම රැස්වීමේදී කිව්වා. විශේෂයෙන්ම මේ වෙලාවේදී කියන්නට ඕන ගරු සභාපතිතුමියනි මෙම බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් දවන්ත මංකොල්ලක් කාලා තියෙන අවස්ථාවකදී මේ රටේ සමස්ත ජනතාවගේ විශේෂයෙන්ම මුදල් මේ 2005 ඒ කාල සීමාවදී විශේෂයෙන්ම 2008 දී සිදුවෙච්ච ඒ ඍජු මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ බෝහාරික වාර්තාව විශේෂයෙන්ම කරුණු දක්වලා තියෙනවා. මෙතනදී කියන්නට ඕන කරු සභාපතිතුමිනි එවකට විශේෂයෙන්ම මෙම ඍජු බැඳුම් කර මිලදී ගැනීමකට රජයට යන්නට සිද්ධ වෙච්ච කාරණාව අපි කල්පනා කරන්නට ඕන සාකච්ඡා කරන්නට ඕන. එදා යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධය නිසා විශේෂයෙන්ම රජයට සියලුම සම්පත් යුද්ධයට යොදවන්නට සිද්ධ වුණා. අයවැගේ අයවැය හිඟය 108 දක්වා වුණා. උද්දමනය 120 වගේ වුණා. ආර්ථික වර්ධනය ඉතාමත් ආර්ථික වර්ධනයක් සිද්ධ වුණේම නැහැ. විදේශ වක්කම් අඩු වුණා. විදේශ ණය ගැනීම දේශීය වශයෙන් ණය ගැනීම සහ විදේශීය වශයෙන් ණය ගැනීම දුර්වල මට්ටමක පැවති අවස්ථාවේ ඊළඟට අපි උදාහරණයක් ඇටියට ගත්තනම් 2007 බිලියන 70ක් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන වෙලා තිබ්බ දේ බිලියන 2 දක්වා ඒ ආයෝජන අඩු වුණා. අයවැය හිඟය විශාල වශයෙන් දවන්ත අර්බුදයකට නැත්තම් විශාල වෙනසකට ලක් වුණා නැත්තම් වැඩි වුණා. එහෙම අවස්ථාවක තමයි යුද්ධය කරගෙන යනකොට දේශීය වෙළඳපොළෙන් වත් ණය ගන්න බැරි තත්ත්වයකදී සාමාන්‍යයෙන් උද්දමනය 120යි 22යි වගේ පොලි අනුපාත ඊට අඩු අගයක පවත්වා ගැනීමට බැරි වෙච්ච වෙලාවකදී තමයි ඒ වෙන්දේස් ක්‍රමයේ වෙනුවට ගරු සභාපතිතුමනි මේ ඍජු ක්‍රමයට ඒක කරන්නට සිද්ධ වුණේ. මේක හුවා දක්වනවා විපක්ෂයේ සමහරක් අය මේක පළවෙනි වතාවට කරයි කියලා. නෑ, ගරු සභාපතිතුමනි 1997 එවකට පැවති රජය ඒස් ජයවර්ධන මැතිතුමාගේ කාලේ විශේෂයෙන්ම බැඳුම් කර මිලදී ගැනීමට අදාළව ඒ ඍජු ක්‍රමයට මේ බැඳුම් කර ගනුදෙනු සිද්ධ වුණා. ඒකෙදී එතුමා විශේෂයෙන්ම ඒස් ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේ මේ බැඳුම් කර මිලදී ගැනීමට අදාළව ඇතිවිය හැකි තත්ත්වයන් තුළ ප්‍රාථමික වෙළඳුන්ගේ කතිපය අධිකාරී බලය වැළැක්වීම සඳහා තමයි මේක සිද්ධ කරන්න කියලා. එහෙමනම් ඉතිහාසයේ මේක සිද්ධ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ රජය මේක සිද්ධ කරපු අවස්ථාව ගැන අවස්ථානුකූලව අපි කල්පනා කරන්න ඕන ඒ තත්ත්වයක් එක්කලා. ගරු සභාපතිතුමියනි මේක හොයන්නට දාපු
මේ සභාවක කාලයක් තියෙන ගරු ඇමතුමා විනාඩි එකක්
මට විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමියනි. විශේෂයෙන්ම මේක හොයන්නට දාපු මේ සමාගම් දෙකම
වේලාවට අවසන් කරන්න වෙනවා ගරු ඇමතුමා.
ගරු සභාපතිතුමනි මේකට මිලියන 275ක මුදලක් වෙන් කරලා අපේ රජයේ විගණන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා ඒ විගණන දෙපාර්තමේන්තුව ඔහෙ බලාගෙන ඉන්නේ නැද්දි KPMG සහ BDO කියන ඉන්දියානු සමාගම් වලට දීලා මේකෙන් බලාපොරොත්තු වුණ කාරණාව ඒ සමාගම් ඉන්දියාවේ බැක්ලිස් කරලා දෙන සමාගම් එහෙම සමාගම් අරගෙන තමයි මේ වාර්තාවන් සැකසුවේ ගරු සභාපතිතුමනි. ඒ වගේම මේ ව්‍යවහාරික වාර්තාවේ ව්‍යවහාරික කියන කාරණාව අධිකරණය කියන කටයුත්තටයි සම්බන්ධ වෙන්නේ. මේකත් එක්කලා මතුවෙන්නේ අධිකරණ කරුණු අධිකරණයට යන්නයි මේක ඇති කරන්නේ. හැබැයි මේ මතුවෙච්ච කිසිම කාරණාවක් ඒ සාක්ෂි අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් ඒවා නෙමෙයි ගරු සභාපතිතුමනි. ඊළඟට අපි දැකපු කාරණාවක් තමයි සමහරක් ඒවා උපකල්පනය කරලා තිබ්බා. භාණ්ඩාගාර බැඳුම් කරයක් සඳහා ස්ථාවර මිලක් විශේෂයෙන්ම ලෝකයේ කිසිම රටක භාණ්ඩාගාර බැඳුම් කරවලට ස්ථාවර මිලක් නැහැ ගරු සභාපතිතුමනි. ඒවා වෙනස් වෙනවා. හැබැයි මේවා උපකල්පනය කරා කරුණු දෙකක් මත මේගොල්ලෝ උපකල්පනය මම මේක අවසන් කරනවා කරු සභාපතිතුමනි කරුණු දෙකක් එක්කලා මේගොල්ලෝ මේ උපකල්පනය කරලා තිබ්බේ ඒගොල්ලෝ එකක් කියලා තිබ්බා අඩුවෙන් විකුණුවොත් රජයට අලාභයක් සිද්ධ වෙනවා කියලා හැබැයි ඒ ඒක අඩුවෙන් විකුණන්නේ මොන අවස්ථාවකද කියන කාරණාව ඒගොල්ලෝ මේකෙදි මේ වார்த்தාවේ නැත්තම් මේකෙදි සලකා බැලලා තිබ්බේ නැහැ කරු සභාපතිතුමින් ඒ වගේම දැන් මේක කවර මිල ගණන් වලට මේ බවත්තාගෙන ගියත් මම හිතන්නේ මේ මේක සම්පූර්ණ මේ වார்த்தාව කරු සභාපතිතුමනි අතිපක්ෂග්‍රාහීව එහෙම කරපු වார்த்தාවක් හැටියට අපි දකින්නේ ඒක නිසා මේකෙන් මේ කරාවු දවන්ත මහා
වංචාව
වහන්න බෑ ඒක නිසා අපි මේ අවසාන දවසේදී අපේ රටේ සමස්ත ජනතාවට කියනවා අපිට වහන්න ඕන වුණා නම් ගෝඨාභය රාජපක්ෂ පැත්තමා මේක පාර්ලිමේන්තු විසුරුවලා හැරලා හරි එහෙම නැත්නම් මේක ගේන්න දෙන්නේ නැතුව මෙහෙම කරන්න තිබ්බා හැබැයි එහෙම දෙයක් කරේ නැහැ එහෙම දෙයක් කරන්න නැතුව මේ අවස්ථාව දීලා තියෙනවා අවසාන දවස් දෙකේදී හරි මේකද අපි ජනතා අධිකරණයට යන්න ඕන ජනතාව තීන්දුව කරයි මේ සම්බන්ධයෙන් හැබැයි අද වෙනකොට මේ කරාවු මහා බැංකු වංචාවත් එක්කලා කරු සභාපතිතුමනි සමස්ත රටම අවුරුදු ගණනාවක් ආපස්සට ගිහිල්ලා තියෙනවායි කියන කාරණාව තමයි මතු කරන්න දෙන්නේ බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඊළඟට විජිත් මිනිසෝසා නිර්මාන්ත්‍රිතුමා
හලෝ මූලාසන මූලාසන රුඩ මන්ත්‍රිතුමියනි ඔහාරික මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් ඔහාරික විගණනය කිරීම පොදු ව්‍යාපාර කාරක සභාවේ එහෙම නැත්නම් කෝප් එකේ ඒ වගේම ජනාධිපති කොමිසම නිර්දේශ කරා මම කෙටි වෙලාවක් තියෙන නිසා මම ඊටාම කෙටියෙන් මේ සම්බන්ධයෙන් කතා කරන්නේ ඊළඟට මේකට මහා බැංකුවේ මුල්ලේ මණ්ඩලය සහභාගී වුණා ඒ වගේම විගණනාධිපතිතුමා ඔහාරික විගණනාධිපතිතුමාට ඔහාරිකයක් කිරීමට තරම් සම්පත් නැති බව එතුමා ප්‍රකාශ කළා එනිසා තමයි මේ ව්‍යවහාරික විගණනයක් කරේ මූලාසනයේ මන්ත්‍රීතුමියනි මේ ලෝකේ තියෙන ව්‍යවහාරික විද්‍යාව කියලා එකක් ඒක විෂයක් ඒ විෂය අපේ රටේ නැති වෙන්න පුළුවන් එතකොට මේක විද්‍යාත්මක පරීක්ෂණයක් ඒ වගේම තව තියෙන ව්‍යවහාරික ගිණුම් ක්‍රමය කියලා ක්‍රමයක් මේ දෙකම ලෝකෙ පිළිගත් විද්‍යාත්මක ක්‍රම දෙකක් ගරු මන්ත්‍රීතුමියනි මේ විද්‍යාත්මක ක්‍රම දෙක දැන් විශේෂයෙන්ම මරණ පරීක්ෂණයක් සැක සහිත නම් ව්‍යවහාරික මරණ පරීක්ෂණයක් කරන්න පුළුවන් ව්‍යවහාරික මරණ පරීක්ෂණයක් තුලින් ඒකේ සත්‍ය කරුණු ගවේෂණය කරගන්න පුළුවන් ඒක නිසා මේක විද්‍යාත්මක පදනමක මත පිහිටලා තමයි විද්‍යාත්මක ක්‍රමවේදයක් ජාත්‍යන්තරයේ පිළිගත්ත ලෝකෙ පිළිගත්ත විද්‍යාත්මක ක්‍රමයක් තුල තමයි මේ ව්‍යවහාරික විගණනය කරේ එතකොට මේක ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙම විගණනය විදේශීය සමාගම් මේ සමාගම් දෙක මේක නිකන් නෙමෙයි තෝරගත්තේ ටෙන්ඩර් ක්‍රමයකට තෝරගෙන එතකොට මේ සමාගම් දෙක BDO කියන ඉන්දියානු විගණන ආයතනය සහ KPMG ආයතනය මේ ලෝකේ පස්වෙනි තැන මේ වගේ පිළිගත් ආයතන දෙකක් එතකොට මෙවැනි ආයතන වලට එකිනෙකාට පක්ෂග්‍රාහීව ඔවුන්ගේ හිතලු මේ වார்த்தාවලට ඇතුළත් කරන්න බෑ මූලාසනයේ මන්ත්‍රීතුමියනි ඉතින් මම කියන්නම් ඉතින් මම ඔබට උත්තර දෙන්න යන්නේ හරිද ඔය විගණනය කර අංශ පහකින් මොකද අංශ පහක් කරුණු පහක් යටතේ 2002 ජනවාරි 1 වෙනිදා 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය තුල රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම 1 2 2002 ජනවාරි 1 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුල නිකුත් කරන ලද ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් කරගෙන සේවකාර්ථ සාධක අරමුදල මගින් සිදු කරන ප්‍රාථමික හා දීතික වෙළඳපොළ ගනුදෙනු 3/1998 ජනවාරි 1 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුල සේවකාර්ථ සාධක අරමුදල මගින් ලයිස්තු ගත කළ හා ලයිස්තු ගත නොකළ කොටස්වල කරන ලද ගනුදෙනු. හතර 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මත භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම. පහ තෝරාගත් ප්‍රාථමික වෙළඳුන් සම්බන්ධයෙන් 2009.1 දින සිට 2009 ජනවාරි 1 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී බැංකු නොවන මුල්ලේ ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් අධීක්ෂණ හා නියමානු කාර්ය පිළිබඳ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි මේ කරුණු පහ මත වහාරික පරීක්ෂණය කරනකොට මේකේ 2005 ඉඳලා 2015 දක්වා වහාරික විකිරණ වාර්තා අනුව බැඳුම් කර පාඩුව රුපියල් 10000 බිලියන රුපියල් මිලියන 10470යි. ඊළඟට ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි 2015 ජනවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුල ඇති චෝදනාව නැත්තම් 2015 සිට 2009 දක්වා යහපාලන රජයේ පාඩුව මිලියන 689යි. එතකොට මේ අපි මේ වහාරික විගණනය එක ආණ්ඩුවකට නැත්තම් රජයකට මේවා කරන්නේ. අපි දැන් අපි හිතුවේ මේ මුල්‍ය වගකීම මුල්‍ය ගනුදෙනු වල පාර්ලිමේන්තුවේ තියෙන බලය ගරු මන්ත්‍රීතුමියනි. ඔබතුමිය නීතිඥවරියක්. එතකොට මේ මුල්‍ය කළමනාකරණයේ තියෙන බලය පාර්ලිමේන්තුවේ බලය. එහෙමනම් මේ බලය පාවිච්චි කරන ආකාරය මේ බලය පාවිච්චි කරන විදිය අපි හිතුවේ මහා බැංකුව කිව්වම දේව රහස්. ඒක හරියට දෙවියන් වහන්සේ කැමැත්ත අනුව සිදු කරනවා වගේ කියලා. ඒක බොහොම රහස්. ඒවා එළියට එන්නේ නැහැ. නමුත් මම කියන්නේ මට කියන්න තියෙන දේ තමයි මූලාසනයේ මන්ත්‍රීතුමිය මේක එක කට්ටියක් අපේ සිංහල කතාවක් තියෙනවා ගැමි කතාවක් කාඳමාළු ඉරෙට්ටෙන් කනවා වගේ කියලා. කට්ටියක් කාඳමාළු ඉරෙට්ටෙන් කෑවා අනිත් කට්ටිය අතින් කෑවම ගඳ ගැහුවා. ඊට පස්සේ මේකට අපි කවුරුත් ඉවැල්ලුවා. දැන් මේක එලි වෙලා තියෙනවා. එමනම් මේ එලි වෙච්ච කාරණාව මේකේ කවුද වැරදික මම දන්නවා. මට පේන දේ තමයි මේ අවසාන මොහොතේ හරි පාර්ලිමේන්තුවේ මම කියනවා මේක කාටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ. මේ ජනතාවගේ සල්ලි මේ ජනතාවගේ මුදල් අපි කූමි යන තැන් වහනවා අලි යන තැන් ඇරලා ඒ වගේ වැඩක්. ඒක නිසා මේකට මොකද්ද හදන මිකනිසම් එක? මොකද්ද හදන යාන්ත්‍රණය? මොකද්ද හැදිය යුතු යාන්ත්‍රණය? එහෙමනම් මේ බැඳුම් කර ගනුදෙනු වලදී මහා බැංකුවේ ගනුදෙනු වලදී රාජ්‍ය මුල්‍ය කළමනා දැන් මම දන්නවා හෙටත් බිලියන ගානක පරිපූර්කයක් ඉදිරිපත් කරනවා. එහෙමනම් මෙතන මේ ජනතාවගේ මුදල් මේ කෙලිය මොකටද? මිනිස්සුන්ගේ මල්ලටයි පෙට්ටියටයි මේ රටේ ජනතාවගේ. කවුරු කෙලියත් ජනතාවගේ මල්ලටයි පෙට්ටියටයි දෙකටම කෙලියා දෙකටම ගැහුවා. එමනම් මේකට නිකලෙස මින් ඉදිරියට මෙවැනි දේවල් මම අවසන් කරනවා. තව තප්පර කීපයක් මම කියාගෙන යනවා. මේකේ මේ පර්පෂනිස්ට් ට්‍රෙෂරිස්ට් කවුද මේ ගනුදෙනු වලට රිංගගත්තේ? අජිත් නිවාර කබ්ඩාල්. දැන් බලන්න මූලාසනයේ මන්ත්‍රීතුමිය මම කරුණු තුනක් කියලා නවත්තනවා. අජිත් නිවාර කබ්ඩාල් හිටු මහ බැංකු අධිපතිගේ නැගණිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නැමැත්තිය එවකට මහ බැංකු මැදුම් කර නිකුත් කිරීම පිළිබඳව මැදිහත්ව කටයුතු කළ බව මෙයින් හෙළවී ඇති අතර ඇය අර්ජුන මහේන්ද්‍රන්ගේ පර්පෂනිස් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරියක් වශයෙන්ද කටයුතු කර ඇති බව වහාරික වාර්තාවෙන් හෙළිවී ඇත. එපමණක් නොව අජිත් නිවාර කබ්රාල්ගේ ළඟම ඥාතියෙකු වන රවීන්ද තම්බයියා, අමල කබ්රාල්, අමල් ෆොන්සේකා යන අයද අජිත් නිවාර කබ්රාල් සමග බැංකු මදු බැඳුම් කර නිකුත් කිරීමේදී තම නංගි ඥාතීන් හතර දෙනෙකු සමග ඉතාමත් සූක්ෂම ලෙස ජනතාවගේ මුදල් හොරකම් කරමින් හරියම්බ කර ඇති බව ඕහාරික වාර්තාවෙන් හෙළිවේ. තව කරුණු දෙකයි තියෙන්නේ. ඊළඟට මහ බැංකු බැඳුම් කර සඳහා පෞද්ගලික ප්‍රාථමික ගැනුම්කරුවන් හඳුන්වා දෙමින් මේ සූදුව ආරම්භ කරන ලද්දේ ඇමුණුම් අංක 1 බලන්න ඒකේ තියෙනවා කවුද මේක ආරම්භ කළේ කියන එක. ඊළඟට දෙදස් පාලව දෙදස් දහසේ වංචාවලට සම්බන්ධ වූ අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් සමාගම බැඳුම් කර ගනුදෙනුව සඳහා ප්‍රාථමික ගනුම්කරු ඔක්කු ලෙස තෝරාගෙන තිබුණේ අජිත් නිවාඩ් කබ්ලාල්. මේක වැරදි කියලා අපි මුවහමට තලනවා වගේ මුවා හේන කෑවම එතෙන්ට යන්නේ නැතුව ගරු මන්ත්‍රී මුලාසනේ මන්ත්‍රීතුමිය මේකට පාර්ලිමේන්තුවෙන් හදන නිකනිසම් එක මේ වංචාව නවත්තන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි අපට දැනගන්න අවශ්‍ය වෙන්නේ. බොහොම ස්තුතියි.